අයිබෝවන් ආදරණීය දුවේ පුතේ, මේ සෝදානම ඌවේ ගුරු කෙතරින් ගණිතයේ පාඩම ඔබ වෙත ගෙන එන්න. අද දවසේ ගණිතයේ පාඩම ඔබට කියලා දෙන්නේ බණ්ඩාරවිල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්ත ගුරුතුමන්.
ඇබ්‍ර දුවේ පුතේ, අදත් ඌව ගුවන් ඉදිරියේ ගුරු ගෙදර වැඩසටහන ඔස්සේ අපොස සාමාන්‍ය පෙළ ගණිත විෂයේ අපි පසුගිය දිනේ සාකච්ඡා කළ ප්‍රස්ථාර පාඩමේ ඉතිරි කාරණා සාකච්ඡා කිරීමටයි සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති, අපි ඉගෙන ගත්තා වීජ ගණිතයේ ප්‍රස්ථාර රෙනේ ඩේකාර්ට්ස් නැමැති ගණිතඥයා විසින් 1560 දී පමණ තමයි හඳුන්වලා දුන්නේ. ඉතින් මේ ආකාරයට රෙනේ ඩේකාර්ට්ස් විසින් එකිනෙකට ලම්බක වූ අක්ෂ දෙකකින් යුත් කාටීසියානු තලය මත බහුවලය, පරාවලය, සරල රේඛාව යන වක්‍රවලට වීජගණිතමය සමීකරණ මගින් අර්ථකථනයක් ලබා දීමෙන් අනතුරුව තමයි වීජගණිතයේ ප්‍රස්ථාර කියන විෂය කොටස බිහි වෙන්නේ. ඉතින් දුවේ පුතේ, අපි පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළේ කොහොමද ප්‍රස්ථාරයක් ඇඳීම සඳහා කාටීසියානු තලයේ පිහිටුවා ගන්න කියන එක පිළිබඳව. නැවත අපි මතක් කළොත්, අපි පසුගිය වැඩසටහනේ සාකච්ඡා කරපු ගැටලුවේම ඔබට මතකනම් අපි ප්‍රස්ථාර කඩදාසියේ මත x අක්ෂයේ සහ y අක්ෂයේ පිහිටුවීම සඳහා අපි බලනවා වගුවේ x අක්ෂයේ අඩුම ඛණ්ඩාංකයේ සහ වැඩිම ඛණ්ඩාංකයක්, ඒ වගේම y අක්ෂයේ අඩුම ඛණ්ඩාංකයේ සහ වැඩිම ඛණ්ඩාංකයක්. අපි ඒ විදිහට බැලුවහම x වල අඩුමාගේ ඍණ 4 බවත් වැඩිමාගේ ධන 2 බවත් පේනවා. එතකොට අපි ධන පැත්තට ඒකක දෙකක් ඉතිරි කරලා එතනින් සිරස් රේඛාව ඇඳගත යුතුයි. ප්‍රස්ථාර කඩදාසියේ ධන පැත්තට, ඒ කියන්නේ දකුණු පැත්තට ඒකක දෙකක් ඉතිරි කරලා ඊළඟ රේඛාව මත අපි සිරස් රේඛාව ඇඳගත යුතුයි. අන්නේ රේඛාව තමයි y අක්ෂය කියලා කියන්නේ. ඊළඟට අපි x අක්ෂයේ පිහිටුවීම සඳහා y වල අගයන් බලන්නට අවශ්‍යයි. y වල අඩුමාගේ ඍණ 3 බවත් වැඩිමාගේ ධන 6 බවත් ඔබට පේනවා. එතකොට මෙන්න මේ y වල ඍණ 3 සහ ධන 6 කියන අගයන් දෙක භාවිතා කරමින් අපි x අක්ෂය y අක්ෂය හරහා ඇඳීමට අවශ්‍යයි. අපි කල යුත්තේ y අක්ෂයේ දිගේ පහළින් ඒකක තුනක් ඉතිරි කරලා හතරවෙනි රේඛාව මත තිරස් රේඛාව නැත්තම් x අක්ෂය ඇඳිය යුතු වෙනවා. දැන් දුවේ පුතේ, අපි අක්ෂ දෙක ප්‍රස්ථාර කඩදාසිය මත ලකුණු කරගෙන තිබෙනවා. දැන් මේ අක්ෂ ක්‍රමාංකණය කරන්නට ඕනේ. ඛණ්ඩාංක ලකුණු කිරීමේදී x අක්ෂයේ අගය සොයාගෙන අපි x අක්ෂයේ අගයන් ලකුණු කිරීම කළ යුතු වෙනවා. x අක්ෂයේ අගයන් ලකුණු කිරීමේදී අප දකුණු පැත්තට මූල ලක්ෂයේ සිට දකුණු පැත්තට එක දෙක තුන ආදී වශයෙන් දනාගේනුත් වම් පැත්තට ප්‍රිමේක ඍණ දෙක ඍණ තුන ආදී වශයෙන් මූල ලක්ෂයේ සිට වම් පැත්තටත් ක්‍රමාංකනය කරනවා වගේම මූල ලක්ෂයේ සිට ඉහළට ධන එක ධන දෙක ධන තුන ආදී වශයෙන් සහ පහළට ඍණ එක ඍණ දෙක ඍණ තුන ආදී වශයෙන් ක්‍රමාංකනය කළ යුතු වෙනවා. ඊළඟට අප කළ යුත්තේ අක්ෂ ක්‍රමාංකනය කරලා ඉවරයි. මෙන්න මේ අක්ෂ ක්‍රමාංකනය කිරීම වෙනුවෙන් ඔබට ලකුණක් ලැබුණ බව ගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා. ඊළඟට වගුවේදී ඇති ඛණ්ඩාංක ඇසුරෙන් ලක්ෂ ටික ලකුණු කර ගැනීම සඳහා අපි යොමු වෙන්නට ඕනි. නිවර්දිව ලක්ෂ ලකුණු කිරීමේදී පළමුව ඛණ්ඩාංකේ පළමු අගය x අක්ෂේනුත් දෙවන අගේ y අක්ෂේනුත් තෝරාගෙන අන්නේ අගයන් දෙක හමුවන ලක්ෂයේ අදාළ ඛණ්ඩාංකයට අදාළ ලක්ෂය ලකුණු කළ යුතු වෙනවා. මේ ආකාරයට x y ඛණ්ඩාංක ඇසුරෙන් පළමුව ඉහළ සිට පහළටත් දෙවන ඛණ්ඩාංකය දිගට හරහටත් යා කරමින් අන්න අපි ලක්ෂ ලකුණු කරනවා. දැන් මෙහෙම ලකුණු කරගත්තු ලක්ෂ අනුපිළිවෙලට යා කිරීමෙන් අපිට පුළුවන් සුමට වක්‍රය ඇඳ ගැනීමට. දැන් අපි කරන්නේ මෙන්න මේ වක්‍රය ඇඳ ගැනීම සඳහා අපි දිග පැන්සලක් යොදා ගන්නට අවශ්‍යයි. පොඩි පැන්සල් කෑලි වලින් වක්‍ර ඇඳීම අපහසුයි. ඉතින් අන්න ඒ නිසා ඔබ ප්‍රස්ථාරය ඇඳීම සඳහා දිග පැන්සලක් යොදා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒවා යා කිරීම සඳහා ඔබට අඩි රූලක් එහෙම නැත්නම් සරල ධාරයක් භාවිතා කරන්නට හැකියාවක් නැහැ. භාවිතා නොකළ යුතුයි. ඒ නිසා ඒ සඳහා වෙනත් උපකරණ යොදා නොගෙන අතෙන්ම සුමට වක්‍රය ඇඳීමට ඔබ පුරුදු වීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් එහෙමනම් දුවේ පුතේ, අපි මෙන්න මේ වක්‍රය ඇඳගෙන ඉවර වෙනකොට ලකුණු තුනක් හිමි කරගෙන හමාරයි. අගේ සෙවීමට ලකුණක් ලැබී තිබෙනවා. එහෙමනම් දැන් ඔබට ප්‍රස්ථාර ප්‍රශ්නයේ ලකුණු හතරක් හිමි කරගෙන හමාර වී තිබෙනවා. ඊළඟට ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපීමයි කළ යුතු වෙන්නේ. එහෙම අහන්නට පුළුවන් ප්‍රශ්න ආකාර තුනක් පමණ තිබෙනවා. දුවේ පුතේ, එකක් තමයි ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් අගයන් සෙවීමේ ප්‍රශ්නයක් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් ප්‍රස්ථාරයේ යම් යම් අවස්ථාවලට අදාළ පරාස සෙවීමට සිදු වෙනවා. ඒ වගේම ප්‍රස්ථාරයේ ඇසුරෙන් සමීකරණයක විසඳුම් එහෙම නැත්නම් මූලයක අගේ සෙවීම ආදී ප්‍රශ්නයකුත් ප්‍රස්ථාර ප්‍රශ්නයේ තුල අන්තර්ගත වෙනවා. දැන් මෙහිදී අපි බලමු විශේෂයෙන්ම අපෙන් අහන එක ප්‍රශ්නයක් තමයි අවම ලක්ෂයට නැත්නම් උපරිම ලක්ෂයට නැත්නම් අවම අගය උපරිම අගය සෙවීමේදී අපි අවම අගය උපරිම අගය ලබා ගැනීමේදී කළ යුතු වෙන්නේ අදාළ ලක්ෂයේ y ඛණ්ඩාංකය සලබා ගැනීම. එහෙමනම් අපි කරන්නේ අවම ලක්ෂය x අක්ෂයේ y අක්ෂයට යා කරලා y අක්ෂයේ කැපෙන තැන තිබෙන අගය අවම අගයේ විදිහට ලබා ගන්නවා. ඒ වගේමයි උපරිම ලක්ෂය y අක්ෂයට යා කිරීමෙන් අන්න අපිට පුළුවන් උපරිම අගය ලබා ගන්නට. ඒ වගේම දුවේ පුතේ, ප්‍රස්ථාරයක සමමිති අක්ෂය ඇඳීමටත් ඔබට ලැබෙන්නට පුළුවන්. සමමිති අක්ෂය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ උපරිම හෝ අවම ලක්ෂය හරහා y-අක්ෂයට සමාන්තරව අඳින රේඛාව. ප්‍රස්ථාරයක උපරිම හෝ අවම ලක්ෂය හරහා, එහෙම නැත්නම් ශීර්ෂය හරහා, එහෙමත් නැත්නම් හැරුම් ලක්ෂය හරහා වයි අක්ෂයට සමාන්තරව අඳින රේඛාව තමයි සමමිති අක්ෂය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අඳින රේඛාව මගින් කැපෙන්නේ x අක්ෂයේ. අන්නේ රේඛාව මගින් x අක්ෂයේ කැපෙන තැන තිබෙන අගය මගින් තමයි සමමිති අක්ෂයේ සමීකරණය ලියන්නේ. අපි හිතමු අපි ඇඳපු ප්‍රස්ථාරයේ සමමිති අක්ෂය x අක්ෂයේ ඡේදනය කළේ ඍණ 1 කියලා. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරයට අදාළ සමමිති අක්ෂයේ සමීකරණය තමයි x = ඍණ 1. අන්න එහෙමනම් දුවේ පුතේ, ඔබ අවම හෝ උපරිම අගය ගන්න හැටි දැනගත්තා. ඒ වගේම සමමිති අක්ෂයේ සමීකරණය ලබා ගන්න ආකාරය දැනගත්තා. ඊළඟට අපි බලමු මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් මේ ප්‍රස්ථාරයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය ලියන්න කෙසේද කියලා. ශීර්ෂයේ ඛණ්ඩාංකය, එහෙම නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ගන්න කොහොමද? හැරුම් ලක්ෂය මුලින්ම x අක්ෂයට යා කරලා x ඛණ්ඩාංකය ලබා ගන්නවා. ඒ වගේම y අක්ෂයට යා කරලා y ඛණ්ඩාංකය ලබා ගන්නවා. වරහනක් තුල පළමුව x ඛණ්ඩාංකයත් පසුව y ඛණ්ඩාංකයත් ලිවීම මගින් අන්න අපිට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ලියා ගන්නට පුළුවන්. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය තා වැදගත් ඛණ්ඩාංකයක් බව ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේදී අපි සාකච්ඡා කරා. එහෙමනම් සමමිති අක්ෂයේ සමීකරණයෙන් x ඛණ්ඩාංකය ලැබෙනවා, අවම හෝ උපරිම අගයෙන් y ඛණ්ඩාංකය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ලබා ගන්නට පුළුවන්. දැන් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ මගින් අපි දන්නවා ශ්‍රිතය y සමානයි x ධන a වල වර්ගය ඍණ b ආකාරයේ ශ්‍රිතයක් බවට පත් කිරීමට ඉතා පහසුවෙන් පුළුවන් බව. මන් නැවතය මතක් කළොත් අපි දැන් මේ කතා කරපු ශ්‍රිතයේ ශීර්ෂයේ ඛණ්ඩාංකය, එහෙම නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 1 ඍණ 3 නිසා මෙන්න මේකෙන් වක්‍රයේ ශ්‍රිතය ලබා ගන්නට පුළුවන් x ධන a වල වර්ගයේ ඍණ b ශ්‍රිතයට මේ ශීර්ෂයේ ඛණ්ඩාංකය ආදේශ කළොත් ශීර්ෂයේ x ඛණ්ඩාංකයේ ඍණ 1 වරහන තුලට ධන 1 ලෙස a වෙනුවට යොදනවා, වගේම ඍණ 3 කෙලින්ම b වෙනුවට යොදනවා. අන්න එහෙම යෙදුවාම මේ ශීර්ෂයේ ඛණ්ඩාංකයේ මගින් අපට වක්‍රයේ ශ්‍රිතය y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 කියන ආකාරයට ලියා ගැනීමට හැකි වෙනවා. ඉතින් ඒ වගේම දුවේ පුතේ, දැන් අපි බලමු ප්‍රස්ථාරයක පරාසය සෙවීම කරන්නේ කොහොමද කියලා. ප්‍රස්ථාරයකින් පරාස පිළිබඳව අහන්නට පුළුවන් ප්‍රශ්න ආකාර කීපයක් තිබෙනවා. එකක් තමයි එම ශ්‍රිතය ඍණ ලෙස පවතින පරාසය. දැන් ශ්‍රිතය ඍණ ලෙස පවතිනවා කියලා කියන්නේ දුවේ පුතේ, ශ්‍රිතය කියලා කියන්නේ y අක්ෂයේ අගයන්. y අක්ෂයේ අගයන් ඍණ ලෙස පවතින්නේ නැත්නම් ඍණ අගයන් බවට පත් වෙන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයෙන් යට පැත්තේ, x අක්ෂයෙන් පහළ පැත්තේ තියෙන අගයන් තමයි y වල ඛණ්ඩාංකයේ ඍණවන අවස්ථාව. y ඛණ්ඩාංකයේ ඍණවන කොටස තුල ශ්‍රිතයේ පවතින්නේ ඍණ ලෙස. මෙන්න මේ හේතුව නිසා ශ්‍රිතය ඍණ ලෙස පවතින පරාසය x වල පරාසය සොයන්න කියලා කිව්වහම ඔබ කරන්නට අවශ්‍ය වෙන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයෙන් යට පැත්තේ තිබෙන කොටස හඳුනාගෙන අන්නේ කොටසට අදාළ x වල අගයන් දෙක තමයි අදාළ පරාසය වෙන්නේ. අපි හිතුවොත් මේ ප්‍රස්ථාරය එක්සක්ෂයෙන් යටපැත්තට යාම ආරම්භ කරන්නේ එක්සොල ඍණ 2.7 දී කියලා. එක්සක්ෂ ප්‍රස්ථාරයේ එක්සක්ෂයේ කැපෙන එක ලක්ෂයක් තමයි ඍණ 2.7. දැන් ඍණ 2.7න් පහළට ප්‍රස්ථාරයේ ගියාම y ඛණ්ඩාංක ඍණ වෙනවා. ඒතර මේ ඍණ ලෙස පවතින ඛණ්ඩාංක ටික දැන් පහළට ගිහිල්ලා හැරුම් ලක්ෂයෙන් වක්‍රය අනිත් පැත්තට හැරිලා ආපහු ඉහළ දිශාවට යනකොට නැවත x-අක්ෂයේ කැපෙනවා. නැවත x-අක්ෂයේ කපලා උඩට ගියාට පස්සේ අන්න ශ්‍රිතය ගියන් ධන බවටපත් වෙනවා. ඒ නිසා ශ්‍රිතය ඍණ ලෙස පවතින්නේ x-අක්ෂයෙන් යටට ප්‍රස්ථාරයේ ගිය තැන ඉඳලා නැවත අනිත් පැත්තෙන් x-අක්ෂයෙන් උඩට යන තැන දක්වා. එහෙමනම් අපි ප්‍රස්ථාරයේ x-අක්ෂයෙන් පහළට ආවේ ඍණ 2.7 දී කියමු. x-අක්ෂයේ ප්‍රස්ථාරයේ x-අක්ෂයෙන් ඉහළට ගියේ ධන 0.7 දී කියලා හිතමු. ඔබ මේ ප්‍රස්ථාරයේ ඇඳලා බලන්න හරියට මේ ආකාරයට ඔබට අගයන් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් මෙන්න මේ ප්‍රස්ථාරය x-අක්ෂයෙන් පහළට ගිය තැන සිට x-අක්ෂයෙන් ඉහළට යන තැන දක්වා තියෙන පරාසය තමයි ශ්‍රිතය ඍණවන x-වල අගයේ පරාසය වෙන්නේ. එහෙමනම් ශ්‍රිතේ ඍණවන x-වල අගයේ පරාසය අපිට කියන්න පුළුවන් ඍණ 2.7 සිට 0.7 දක්වා කියලා. එතකොට ශ්‍රිතේ ඍණ ලෙස පවතින x-වල අගයේ පරාසය කුමක්ද කියලා ඇහුවොත් ඔබ ප්‍රශ්නයට පිළිතුර හැටියට ලිවිය යුත්තේ x සමානයි ඍණ 2.7 සිට 0.7 දක්වා. සිට දක්වා කියලා ලිවීම ඉතා වැදගත්. එහෙම නැත්නම් මේ පිළිතුරම අපට ලියන්නට පුළුවන් අසමානතා ලකුණ භාවිතා කරලා. අසමානතා ලකුණ භාවිතා කරලා මේක ලියන්නට පුළුවන්. ඉතින් අන්න දුවේ පුතේ අසමානතා ලකුණ යෙදීමෙන් ලිවීම තමයි ඉතා පහසු ක්‍රමයේ වෙන්නේ. ඔබ ප්‍රස්ථාර ප්‍රශ්නවල පිළිතුරු පත්‍ර බලලා ඒ අසමානතා ලකුණ යොදන ආකාරය පුරුදු වීම අවශ්‍ය වෙනවා. ඊළඟට දුවේ පුතේ ශ්‍රිතේ අගය ශූන්‍ය වන විට x-ල අගය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. සිතේ අගය ශූන්‍ය වන විට x-ල අගය ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. සිතේ අගය ශූන්‍ය වෙනවා කියලා කියන්නේ y ඛණ්ඩාංක බිඳුව වෙනවා කියන එක. ඒතර y ඛණ්ඩාංකයේ බිඳුව වෙනවා නම් y සමානයි බිඳුව රේඛාව මඟින් ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂ මොනවාද කියලා හඳුනා ගැනීම තමයි ශ්‍රිතයගේ ශූන්‍ය වන විට x-ල අගයන් ලබා ගැනීම කියලා කියන්නේ. එහෙමනම් y සමානයි බිඳුව රේඛාව අඳින්නට අවශ්‍යයි. y සමානයි බිඳුව රේඛාව තමයි ප්‍රස්ථාරයක x-අක්ෂයේ වෙන්නේ. ප්‍රස්ථාරයක x-අක්ෂයේ තමයි y සමානයි බිඳුව රේඛාව. එහෙමනම් දුවේ පුතේ ශ්‍රිතයගේ ශූන්‍ය වන විට x-ල අගය ලබා ගන්නවා කියලා කියන්නේ ප්‍රස්ථාරය x-අක්ෂයේ කැපෙන ලක්ෂවල x ඛණ්ඩාංක ලබා ගැනීම. මේ ප්‍රස්ථාරය x-අක්ෂයේ කපන්නේ ඍණ 2.7 දී සහ 0.7 දී නිසා ශ්‍රිතයගේ ශූන්‍ය වන විට x-ල අගයන් වෙන්නේ මොනවාද? ඍණ 2.7 සහ 0.7. එහෙමනම් ශ්‍රිතයගේ ශූන්‍ය වන විට x-වල අගයන් අන්නේ ආකාරයට අපට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම දුවේ පුතේ x-අක්ෂය මඟින් ප්‍රස්ථාරයේ කැපෙන ලක්ෂ දෙකේ අගයන් තමයි ඔය අපි ලබා ගත්තේ. ඒ වගේම ඔබට දුන්නොත් y කුඩායි 2 කියන පරාසය y කුඩායි 2 වන x-වල අගයේ පරාසය ලබා ගන්න කියලා කියනවා. y කුඩායි 2 වන x-වල අගයේ පරාසය ලබා ගන්න කිව්වොත් එහෙම ඔබ කල යුත්තේ කුමක්ද? y සමානයි 2 කියන රේඛාව y අක්ෂයේ ධන 2 හරහා අඳිනවා. ඒ අඳින රේඛාවෙන් ප්‍රස්ථාරය දෙපැත්තෙන්ම කැපිලා යනවා. අන්නේ දෙපැත්තෙන් කැපී ගිය ලක්ෂ දෙකට අදාළ x ඛණ්ඩාංක දෙක තමයි අන්නර පාරාසය ලිවීම සඳහා අවශ්‍ය වන අගයන් දෙක වෙන්නේ. එතකොට y කුඩායි දෙකට වඩා කියන පරාසය x වල පරාසය සෙවීමට නම් y සමානයි දෙක රේඛාව ඇඳලා y සමානයි දෙක රේඛාව ඇඳලා අන්නේ රේඛාව මගින් ප්‍රස්ථාරයේ කැපුණ ලක්ෂ දෙකට අදාළ ඒ ලක්ෂ දෙක x අක්ෂයට යා කළා අදාළ x ඛණ්ඩාංක දෙක ලබා ගන්නවා. අන්නේ ඛණ්ඩාංක දෙක සිට දක්වා කියන වචන දෙක යොදමින් ලියන්නට පුළුවන්. සිට දක්වා කියන වචන දෙක යෙදමින් ලිව්වහම y දෙකට වඩා කුඩා වන x ළඟේ පරාසය පහසුවෙන් ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ප්‍රස්ථාරයක ශ්‍රිතේ අගය අඩුවන x ළඟේ පරාසය, ශ්‍රිතේ අගය වැඩිවන x ළඟේ පරාසය, ශ්‍රිතේ අගය ධන ලෙස අඩුවන x ළ පරාසය, ශ්‍රිතේ යගේ ඍණ ලෙස අඩුවන එක්සල පරාසය, ශ්‍රිතේ යගේ ඍණ ලෙස වැඩිවන එක්සල පරාසය සහ ශ්‍රිතේ යගේ ධන ලෙස වැඩිවන එක්සල අගේ පරාසය කියලා පරාස හතරක් හඳුනා ගන්නට තිබෙනවා. මෙන්න මේ පරාස හතර ඉතා පරිස්සමින් හඳුනා ගැනීම අවශ්‍යයි. දැන් අවමේක ප්‍රස්ථාරයක නම් x අක්ෂයෙන් උඩ පැත්තේ y අක්ෂයෙන් වම් පැත්තේ තියෙන කොටස තමයි ප්‍රස්ථාරයක අවමයක ප්‍රස්ථාරයක x අක්ෂයෙන් උඩ පැත්තේ y අක්ෂයෙන් වම් පැත්තේ තිබෙන කොටස තමයි ශ්‍රිතය ධන ලෙස අඩුවන පරාසය වෙන්නේ. ශ්‍රිතය ධන ලෙස අඩුවන පරාසය අන්නේ කොටස. ඒ වගේම x අක්ෂයෙන් යට පැත්තේ y අක්ෂයෙන් වම් පැත්තේ තියෙන කොටස තමයි x අක්ෂයෙන් යට පැත්තේ සමමිතික රේඛාවෙන් වම් පැත්තේ. මා මුලින් සඳහන් කරපු කාරණාව වෙනස් විය යුතුයි. x අක්ෂයෙන් යට පැත්තේ සහ සමමිතික රේඛාවෙන් වම් පැත්තේ තිබෙන කොටස තමයි ශ්‍රිතේ අගය ඍණ ලෙස අඩුවන කොටස. ඒ වගේම දුවේ පුතේ ප්‍රස්ථාරයේ x අක්ෂයෙන් යට පැත්තේ සමමිතික අක්ෂයෙන් දකුණු පැත්තේ තියෙන කොටස, සමමිතික අක්ෂයෙන් දකුණු පැත්තේ තිබෙන කොටස තමයි ශ්‍රිතේ අගය ඍණ ලෙස වැඩිවන කොටස. ඒ වගේම දුවේ පුතේ x අක්ෂයෙන් උඩ පැත්තේ සමමිතික අක්ෂයෙන් දකුණු පැත්තේ තියෙන කොටස තමයි ශ්‍රිතේ යගේ ධන ලෙස වැඩිවන කොටස. එතකොට මෙන්න මේ ශ්‍රිතේ යගේ ඍණලේ ධන ලෙස අඩුවන, ඍණ ලෙස වැඩිවන, ධන ලෙස වැඩිවන කියන කොටස් හතර හඳුනා ගන්නට අවශ්‍යයි. මේ සඳහා අපි යොදාගන්නේ ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂයත් x අක්ෂයත් කියන දෙක. සමමිතික අක්ෂය සහ x අක්ෂය කියන දෙක තමයි අපි යොදාගන්නේ. අන්න ඒ දෙක භාවිතා කරලා අපිට පුළුවන් මෙන්න මේ කොටස් හතර හඳුනා ගන්න. ඒ කොටස් හතර හඳුනාගෙන අදාළ x වල පරාසයන් ලිවීමට පුරුදු වීම ඉතා වැදගත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, දැන් අපි වර්ගජ ශ්‍රිතේක ප්‍රස්ථාර ඇසුරෙන් ඔබ මෙතෙක් දැනගත යුතු කරුණු සාරාංශයක් ලෙස මා ඉදිරිපත් කළොත් මුලින්ම ඔබට තිබෙනවා ශ්‍රිතේට අදාළ දී ඇති වගුවේ හිස් තැන පිරවීම. ඒක සඳහා සමමිතික වගුවේ සමමිතිය යොදා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රිතේට ආදේශ කිරීම මගින් කරන්නට පුළුවන්. මේ ක්‍රම දෙකෙන් එකකින් අන්න වගුවේ හිස් තැන පිරවීමෙන් ඔබට පහසුවෙන් ලකුණක් ලබා ගන්නට පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි අක්ෂ ක්‍රමාංකනය කිරීම, ලක්ෂ ලකුණු කිරීම සහ සුමට වක්‍රයේ ඇඳීම කියන තුන. මෙන්න මේ තුන සඳහා ඔබට ලකුණු තුනක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි උපරිම, එහෙම නැත්නම් අවමගය, නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක, ශීර්ෂයේ ඛණ්ඩාංකයේ ලිවීම, අන්නේ සඳහාත් ඔබට ලකුණක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ඇසුරෙන් ශ්‍රිතය y සමානයි x ධන a වර්ගය ඍණ b ආකාරයට ලිවීම සඳහාත් ඔබට පහසුවෙන්ම ලකුණු දෙකක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රිතය ධන ලෙස පවතින, එහෙම නැත්නම් ඍණ ලෙස පවතින, එහෙම නැත්නම් ශ්‍රිතයගේ ඍණ ලෙස අඩුවන, නැත්නම් ශ්‍රිතයගේ ධන ඍණ ලෙස වැඩිවන ආදී වශයෙන් තින පරාස ලිවීම සඳහා ලකුණු දෙකක් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ප්‍රස්ථාරය ඇසුරෙන් සමීකරණයක මූල සෙවීම තිබෙනවා. මූල සෙවීමේදී අපි සෑම විටම වගේ ලැබෙන්නේ y සමානයි බිඳුව රේඛාවට අදාළ x වල මූලයන් ලබා ගැනීම. අන්නේ සඳහාත් ලකුණක් පහසුවෙන්ම ගන්නට පුළුවන්. මෙන්න මේ ආකාරයට ඔබට ලකුණු 10ක් ප්‍රස්ථාර ප්‍රශ්නයේ සඳහා ගණිතයේ දෙක පත්‍රයේදී ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. දුවේ පුතේ, ඔබ කල යුත්තේ 2016 වර්ෂයේ ඉඳලා 2020 වර්ෂයේ දක්වා ලැබී ඇති අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍ර එකතු කරගෙන අන්නේ ප්‍රශ්න පත්‍ර වල ලබා දී ඇති ප්‍රස්ථාර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. පිළිතුරු ලියලා ඒ වාගේ දී ඇති පිළිතුරු පත්‍ර සමග ඔබගේ පිළිතුරු සංසන්දනය කර ගනිමින් ඔබගේ පිළිතුරේ නිර්වද්‍යතාවයේ තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔබට පුළුවන් ඔබේ ගුරු මෑණිවරු පියවරුන්ගේ සහාය ලබාගෙන ඔබගේ දැනුම තහවුරු කර ගන්නට. ඉතින් ඔබට ඉතා පහසුවෙන් මේ ප්‍රස්ථාර ප්‍රශ්නයේ සඳහා ලකුණු 10න් 8ක් පහසුවෙන්ම ලබා ගැනීමට හැකි වෙන බව මට විශ්වාසයි. එහෙමනම් දුවේ පුතේ, අපි ඔය සාකච්ඡා කරේ ප්‍රස්ථාර මාතෘකාවේ වර්ගජ ශ්‍රිතේක ප්‍රස්ථාර පිළිබඳව. වර්ගජ ශ්‍රිතේක ප්‍රස්ථාර පිළිබඳව තමයි අපි ඔය සාකච්ඡා කරේ. ඉතින් ඔබ මෙන්න මේ සාකච්ඡාවෙන් ප්‍රයෝජන ගත්තායයි මා විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ, අපිට මේ ප්‍රස්ථාර ප්‍රශ්නේ ලැබෙනවා තවත් එක ප්‍රශ්නයක්. ගණිතයේ එක පත්‍රයේ කෙටි ප්‍රශ්නයක් හැටියටයි මේ ප්‍රශ්නේ ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ හැමදාම ලැබෙන්නේ අපි අර 9 සහ 10 පන්තිදී ඉගෙනගත්ත සරල රේඛීය ප්‍රස්ථාර ඇසුරින්. සරල රේඛීය ප්‍රස්ථාරයක ශ්‍රිතය අපි කිව්වා ඒකජ ශ්‍රිතයක් කියලා. මෙන්න මේ ඒකජ ශ්‍රිතයක පොදු ආකාරයේ තමයි y සමානයි mx ධන c කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ ඒකජ ශ්‍රිතයක y සමානයි mx ධන c කියන ඒකජ ශ්‍රිතයක ඉතා වැදගත් රාශි දෙකක් තිබෙනවා. මේ රාශි දෙක තමයි අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ, මේ ඒකජ ශ්‍රිතවල අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය පිළිබඳව අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ බෑවුම. අන්තඛණ්ඩය කියලා කියන්නේ සරල රේඛාව y අක්ෂයේ කපන ලක්ෂයේ y ඛණ්ඩාංකයට. එතකොට අනුක්‍රමණය m වලිනුත් අන්තඛණ්ඩය c වලිනුත් සංකේතවත් කරනවා. එහෙමනම් දුවේ පුතේ, සරල රේඛාවේ සරල රේඛීය ප්‍රස්ථාරයක ඒ කියන්නේ ඒකජ ශ්‍රිතයක පොදු ආකාරයේ y සමානයි mx ධන c. අන්න එතකොට ඔබට පේනවා x වල සංගුණකයේ හැටියට m යෙදී තිබෙන බව. ඒ කියන්නේ ඒකජ ශ්‍රිතයක x වල සංගුණකයේ තමයි m ශ්‍රිතයේ අනුක්‍රමණයේ ලෙස සලකන්නේ. ඒ වගේම c කියන්නේ නියත පදය. එහෙමනම් c වලට යෙදෙන අගය තමයි සරල රේඛාවේ අන්තඛණ්ඩය වෙන්නේ. දැන් එහෙමනම් ඔන්න අපි අනුක්‍රමණයේ m වලිනුත් අන්තඛණ්ඩයේ c වලිනුත් ලැබෙන බව හඳුනා ගත්තා. දැන් අපිට ඒකජ ශ්‍රිතයක් නිරීක්ෂණය කිරීමෙන් m රේඛාවේ අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය ඉතා පහසුවෙන් සොයා ගන්නට හැකි වෙනවා. අපි බලමු උදාහරණයක්. y සමානයි 2x ධන 3. දැන් y සමානයි 2x ධන 3 ශ්‍රිතයේ x වල සංගුණකයේ තමයි 2. ඒ කියන්නේ එම ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 2යි. අන්තඛණ්ඩයේ තමයි නියත පදයේ, ඒ කියන්නේ 3 රේඛාවේ y අක්ෂයේ කපන ලක්ෂයේ y ඛණ්ඩාංකයේ එහෙමනම් 3. අන්න එහෙමනම් ඒක තමයි අන්තඛණ්ඩය කියලා කියන්නේ. ඒ වගේම අපි බලමු y සමානයි 3 x ඍණ 2. එහෙමනම් m වලගේ වෙන්නේ 3, c වලගේ වෙන්නේ ඍණ 2, y අක්ෂයේ කපන්නේ ඍණ 2කේදී. ඒ වගේම y සමානයි x කියන සිතේ බලමු. එතකොට අනුක්‍රමණයේ x වලට සංගුණකයක් ලියලා නැහැ. එහෙමනම් නොලියා ඇති සංගුණකය තමයි 1. අන්තඛණ්ඩය දීලා නැහැ. නියත පදයක් නැහැ. ඒ නිසා අන්තඛණ්ඩයේ බිඳුවයි. ඒ කියන්නේ අන්න අන්තඛණ්ඩය බිඳුව වන රේඛා සරල රේඛා ප්‍රස්ථාරයේ මූල ලක්ෂය හරහා තමයි යන්නේ. ප්‍රස්ථාරයේ මූල ලක්ෂය හරහා යන රේඛාවක අන්තඛණ්ඩයේ බිඳුවයි. ඒ වගේම දුවේ පුතේ ඒකද ශ්‍රිතයේ සමීකරණයක් ආකාර දුන්නොත් 2x + y = 1. අන්න මේකෙදි පළමුවෙන් අපි y උක්ත කරගත යුතු වෙනවා. 2x + y = 1 කියන සමීකරණයේ අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය හොයාගන්න ඕනොත් අපි මුලින්ම කළ යුතු වෙන්නේ මේ සමීකරණය y = mx + c ආකාරයට පත් කරගන්නට ඕනි. එහෙමනම් y යුක්ත කරන්නට ඕනි. අපි y වම් පැත්තේ තනි කරගෙන 2x දකුණු පැත්තට ගෙනියමු. 2x දකුණු පැත්තට ගෙනිච්චහම අන්න අපට ලැබෙන ශ්‍රිතය තමයි y = 1 ඍණ 2x. 1 ඍණ 2x වලට අනුව දැන් අපට පුළුවන් මේකේ අනුක්‍රමණය කියන්නට. අනුක්‍රමණය කියලා කියන්නේ x වල සංගුණකය. එහෙමනම් මේකේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 2. අන්තඛණ්ඩය 1යි. අන්න ඒ විදිහට ශ්‍රිතේ මගින් සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය සොයා ගන්නට පුළුවන්. ඔබ ළඟ 9 ශ්‍රේණියේ ගණිතයේ පෙළපොත තිබෙනවා නම් අන්න මේ වගේ අභ්‍යාසයක් 20 වැනි පාඩමේ තිබෙනවා. ඒක කරලා බලන්නකෝ. එතකොට දුවේ පුතේ අනුක්‍රමණය හා අන්තඛණ්ඩය සොයා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි රේඛාව මත පිහිටන ලක්ෂ දෙකක ඛණ්ඩාංක නැත්නම් පටිපාටිගත යුගල් දෙකක් භාවිතා කිරීම මගින් අපිට පුළුවන් අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය සොයාගනි. මෙහිදී කාටීසිය තලයේ මත ඇඳපු සරල රේඛාවක් මගින් හෝ ඛණ්ඩාංක යුගල් දෙකක් කෙලින්ම දීම මගින් අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය හොයන්නට සිදු වෙනවා. අපි බලමු අන්තඛණ්ඩය කියන්නේ රේඛාව y අක්ෂයේ කපන ලක්ෂයේ y ඛණ්ඩාංකයට බව අපි මුලින් කිව්වා. ඒ වගේම එතකොට x වල ඛණ්ඩාංකයේ වෙන්නේ බිඳුව. අන්න ඒ නිසා x සමානයි බිඳුවට අදාළ y අගේ තමයි අන්තඛණ්ඩය කියලා කියන්නේ. එහෙම නැත්තම් රේඛාව y අක්ෂයේ කපන ලක්ෂයේ y ඛණ්ඩාංකයේ තමයි අන්තඛණ්ඩය කියලා කියන්නේ. එතකොට අනුක්‍රමණය හොයන විදිය බලමු. අපි රේඛාව මත පිහිටි ලක්ෂ දෙකක ඛණ්ඩාංක යුගල යොදාගෙන අනුක්‍රමණය හොයනවා. කොහොමද කරන්නේ? ඛණ්ඩාංක යුගලේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදුවහම අන්න අපට ලැබෙනවා අනුක්‍රමණය. රේඛාවක් මත පිහිටි ලක්ෂ දෙකක ඛණ්ඩාංක අරගෙන ඒ ලබාගත්තු ඛණ්ඩාංක දෙකේ y ඛණ්ඩාංක දෙකේ වෙනස x ඛණ්ඩාංක දෙකේ වෙනසෙන් බෙදුවහම අපිට ලැබෙනවා රේඛාවේ අනුක්‍රමණය. දැන් අපි හිතමු ඛණ්ඩාංක තලයක් මත y අක්ෂයේ 4 සහ x අක්ෂයේ ඍණ 2 කැපී යන ආකාරයේ සරල රේඛාවක් ඇඳලා තියෙනවා කියලා. දැන් මේ රේඛාව ඇල රේඛාවක්. y අක්ෂයේ 4 x අක්ෂයේ ඍණ 2 කැපී යන සරල රේඛාවක් ඇඳලා තියෙනවා. ඔබ ළඟ තිබෙන පොතේ එහෙම නැත්නම් කඩදාසියේ මේ දල සටහන ඇඳගත්තොත් ඔබට මේ කාරණාව හොඳින්ම තේරුම් ගන්නට පුළුවන් වෙයි. දැන් අපි මුලින්ම මේ ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දෙක ලියා ගන්න ඕනේ. ලක්ෂයක ඛණ්ඩාංක සෙවීමේදී මුලින්ම අපි එම ලක්ෂයේ x අක්ෂයට යා කරනවා. පසුව y අක්ෂයට යා කිරීමයි කරන්නේ. අන්න එහෙම බැලුවහම x අක්ෂයට යා කරාම එක ලක්ෂයක ඛණ්ඩාංකය බිංදුවේ 4 ලෙසත් අනිත් ලක්ෂයේ x අක්ෂයේ කැපෙන ලක්ෂයේ ඛණ්ඩාංකය ඍණ 2 බිංදුව ලෙසත් දැන් ඔබට ලැබී ඇති. x අක්ෂයේ කැපෙන ලක්ෂය ඍණ 2 බිංදුව බවත් y අක්ෂයේ කැපෙන ලක්ෂය බිංදුවේ 4 බවත් දැන් ඔබට පේනවා ඇති. දැන් අපි මුලින්ම කරන්නේ අන්තඛණ්ඩයේ ලිවීම. අන්තඛණ්ඩයේ ලියනකොට අපි x සමානයි බිංදුවට අදාළ y යගේ නැත්නම් y ඛණ්ඩාංකය ගන්නවා. එහෙමනම් බිංදුවේ 4 නිසා මේ රේඛාවේ අන්තඛණ්ඩය 4 කියලා අපට ලැබෙනවා. ඊළඟට අපි අනුක්‍රමණය සොයා ගැනීමට ඛණ්ඩාංක යුගල් දෙකේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදන්න ඕනේ. දැන් ඛණ්ඩාංක දෙක පිළිවෙලින් බිංදුව 4 සහ ඍණ 2 බිංදුව නිසා y ඛණ්ඩාංක දෙකේ වෙනස ගමු. පළවෙනි ලක්ෂයේ y ඛණ්ඩාංකයේ 4, දෙවෙනි ලක්ෂයේ y ඛණ්ඩාංකයේ බිංදුව. අන්න ඒ නිසා y ඛණ්ඩාංක වෙනස ගැනීමට අපි 4ෙන් බිංදුව අඩු කරනවා. 4 අඩු කිරීම බිංදුව. ඒ කියන්නේ 4යි. ඒ වගේම x ඛණ්ඩාංක වෙනස ගන්නකොට පළවෙනි ලක්ෂයේ x ඛණ්ඩාංකයේ බිංදුව, දෙවන ලක්ෂයේ x ඛණ්ඩාංකයේ ඍණ 2. අන්න ඒ නිසා බිංදුව අඩු කිරීම ඍණ 2. ඒකෙන් අපට ලැබෙනවා ඍණයි ඍණයි ධන වෙලා බිංදුව එකතු කිරීම 2. එතකොට මෙතන x ඛණ්ඩාංක වෙනස 2යි කියලා අපට ලැබෙනවා. එහෙනම් y ඛණ්ඩාංක වෙනස 4යි, x ඛණ්ඩාංක වෙනස 2යි, y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදුවහම අනුක්‍රමණය ලැබෙනවා 4 බෙදීම 2 පිළිතුර 2යි කියලා. ඉතින් මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය 2යි, ඒ කියන්නේ m සමානයි 2යි. අන්තඛණ්ඩය 4යි, ඒ කියන්නේ c සමානයි 4යි. දැන් එහෙමනම් සමීකරණය පොදු සිතේ භාවිතයෙන් ලියන්නට පුළුවන්. පොදු සිතේ තමයි y සමානයි mx ධන c, m වෙනුවට 2ක්, c වෙනුවට 4ක් ආදේශ කරාම මෙන්න මේ රේඛාවේ සමීකරණය y සමානයි 2x ධන 4 ලෙස අපට පහසුවෙන් ලියා ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ විදිහට සරල රේඛාවක සමීකරණය සොයා ගැනීම ඉතා පහසුවෙන් කරගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ කොටස තමයි ගණිතයේ එක පත්‍රයේ ලකුණු දෙකක් ලබා ගැනීම සඳහා ඔබට ලැබෙන්නේ. ඔබ පසුගිය ප්‍රශ්න පත්‍ර බලනකොට පෙනේවි, ඔබට හමුවේ සෑම වර්ෂයකම පාහේ මේ අනුක්‍රමණය සහ අන්තඛණ්ඩයේ ඇතුළත් ප්‍රශ්නයක් ලැබෙන බව. ඒ විතරක් නෙමෙයි, රේඛා දෙකක අනුක්‍රමණ සමාන වෙනකොට ඒ රේඛා දෙක කාටිය තලයේ මත පිහිටන්නේ එකිනෙකට සමාන්තරව කියන ලක්ෂණයත් ඔබට හඳුනා ගන්නට පුළුවන්. රේඛා දෙකක් සමාන්තර නම් ඒ රේඛා දෙකට අදාළ සමීකරණ දෙකේ ශ්‍රිත දෙකේ අනුක්‍රමණ සමාන වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අපි ප්‍රස්ථාර පාඩමේ ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් අද වැඩසටහනේදී සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරපු කාරණා තහවුරු කර ගැනීමට ඔබට මේ නිවාඩු කාලය යොදා ගන්නට සිදු වෙනවා. ඔබ 9 ශ්‍රේණියේ 20 වන පාඩමේදී වගේම 10 ශ්‍රේණියේ 21 වෙනි පාඩමේදී මෙන්න මේ ආකාරයේ අභ්‍යාස තිබෙනවා. මේ අභ්‍යාස අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය ඇසුරෙන් තිබෙන අභ්‍යාස කරන්න, මේවා කරලා බැලුවහම ඔබට පුළුවන් වෙයි ඉතා පහසුවෙන් මේ දැනුම ප්‍රගුණ කරගන්නට. ඉතින් දුවේ පුතේ, අප සාමාන්‍ය පෙළ එක පත්‍රයේ ලැබෙන ප්‍රශ්නයටත් දැන් ඔබට පිළිතුරු ලියා ගැනීමේ හැකියාව තියෙනවා අනුක්‍රමණය සහ අන්තඛණ්ඩය ඇසුරෙන්. එහෙමනම් දුවේ පුතේ, අපි මේ වෙනතුරු කතා කරා පෙර වැඩසටහනේදී ප්‍රස්ථාරවල අතීතයේ ඉතිහාසගත තොරතුරු බිඳක්, ඒ වගේම ප්‍රස්ථාරය වක්‍ර ප්‍රස්ථාරයක් ඇඳීම සහ එහින් එම ප්‍රශ්නයට ලකුණු ලබා ගැනීමේ පිළිවෙල කොහොමද කියන එක පිළිබඳව, ඒ වගේම අද අපි අවසාන භාගයේදී සාකච්ඡා කළේ සරලීකීය ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තඛණ්ඩයේ පිළිබඳව. ඉතින් දුවේ පුතේ, ඔබට ඉතා පහසුවෙන් ලකුණු 12ක් ලබා ගැනීමේ හැකියාව මේ පාඩම් දෙක අධ්‍යයනය කිරීමෙන් ලැබෙනවා. එහෙමනම් දුවේ පුතේ, අදත් අපේ කාලය ක්‍රමක්‍රමයෙන් නිමා වී තිබෙනවා. නැවතත් අපි තවත් ගණිතයේ ඉතා වැදගත් මාතෘකාවක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් නැවත ඉදිරි දිනක හමු වෙමු කියන ආරාධනයත් කරමින් අද ඔබෙන් සමුගන්නවා. ඔබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ ගණිතය පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක නුවන් අතපත්තු ගුරුතුමන්.